ගරු උදේ ගමන් පිළ මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපෙන් සදහටම වෙන්නුණු රංජිත් සොයිස ගරු මන්ත්‍රීතුමන් අපි හඳුනාගන්නේ පළාත් අමාත්‍යවරුන් විදියට. මම බස්නායර පළාත් අමාත්‍යවරයෙක් විදියටත්, එතුමන් සබර්ගම පළාත් අමාත්‍යවරයෙක් විදියට කටයුතු කරද්දී අපි පළාත් අමාත්‍යවරුන්ගේ සංසදීය විදියට ගොනු වෙලා මම මේ භාණ්ඩාගාරික විදියට කටයුතු කරපු සමයේ අපි එකිනෙකා හඳුනාගෙන සාමූහිකව කටයුතු කරන්න පටන් ගත්තා. හැබැයි අපි අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගුණේ, අපි සටන් සගයන් බවට පත් වුණේ එදා මහින්ද සුළඟින් ආරම්භ වෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියෙන් අවසන් වුණු ඒ සටන් රැල්ලේ සටන් සගයන් විදියට. මට මතකයි 2015 පෙබරවාරි 18 වෙනිදා නුගේගොඩින් මහින්ද සුළඟ පටන් ගත්තට පස්සේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමන්, වත්මන් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මන්ත්‍රීතුමා එවකට මන්ත්‍රීතුමා සමග අපිව හම්බ වෙලා නුගේගොඩින් පස්සේ මේ සටන, මේ රැල්ල අපිට රත්නපුරයට ගෙනෙන්න ඕනි, අපි මේ සටන සංවිධානය කිරීමේ සම්පූර්ණ වක්කීම භාර ගන්නවා කියලා අපිට කතා කරා. ඒ වෙන විට අපේ අදහස තිබුණේ නෑ, දෙවෙනි රැස්වීම රටේ දෙවන ප්‍රධාන නගරය වෙන මහනුවර පැවැත්විය යුතුයි කියලා අපි අදහස් කරගෙන හිටිය නිසා අපි තුන්වන රැස්වීම රත්නපුරයට ලබා දුන්නා. අපේ රත්නපුරේ දේශපාලන ක්‍රියාකාරීන් කියන්නේ රත්නපුරයට පැමිණි දැවැන්තම ජනගංගාව පැමිණියේ 2015 මාර්තු මාසේ 26 වෙනිදා. එදා රංජිත් සොයිසා මන්ත්‍රීතුමන්, ජානක වක්කුඹර වර්තමාන රාජ්‍ය අමාත්‍යතුමන් ඇතුළු පිරිස එකතු වෙලා, එවගේ අපේ සටනේ ප්‍රධාන පුරෝගාමී නායකයෙකු වුණු වාසුදේව නානායක්කාර මැතිතුමන්ගේ මග පෙන්වීමෙන් ඒ මහා දැවැන්ත සටන සංවිධානය කරා විතරක් නෙවෙයි, එතනින් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ වටා ගොනු වීම පටන් ගත්තේ. අපිට එදා මතකයි, මුලින්ම කියලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙක් වේදිකාවට ගොඩනඟ ගන්නවා කියලා. නමුත් රංජිත් සොයිස මන්ත්‍රීතුමන්, ජානක වක්කුඹර ඇමතිතුමන් ඇතුළු ඒ කණ්ඩායමේ අප්‍රහිත ධෛර්යයත්, ඒ වගේ ඊට ලබා දුන්න ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙස මන්ත්‍රීවරුන් 12 දෙනෙක් වෙනුවට මන්ත්‍රීවරුන් 26 දෙනෙක් වේදිකාවට ගොඩනංගෙන මහින්ද සුළඟ කලයේලි මංගල්‍යයේ බවට එදා රත්නපුරයේ රැස්වීම පත් කරගන්න පුළුවන් වුණා. මහා වැස්සක් මැද්දේ වේදිකාව කඩාවැටීමේ අවදානම පවා ඇති වුණු අවස්ථාවක මහා දැවැන්ත සෙනගක් නොසෙල්වී එදා සිටීම රංජිත් සොයිස මන්ත්‍රීතුමාගේ සංවිධාන ශක්තිය ලෝකිටම පෙන්වන අවස්ථාවක් විදියට අපි දකින්නේ. ඊට පස්සේ මේ පසුගිය ජනාධිපතිවරණයේ වෙනකම්ම ආණ්ඩු විරෝධී සටනේ එතුමා පුරෝගාමී නායකෙක් බවට පත් වුණා. වේදිකාවේ ගැඹුරු හඬින් කතා කරන, සටන්කාමිත්වය ජනතාවගේ පපුව තුළ පනපෝන ව්‍යක්ත කතිකයෙක් බවට පත් වුණා. රූපවාහිනී විවාදයේදී චතුර කතිකයෙක් වගේම දක්ෂ විවාදකයෙක් බවට පත් වුණා. ඒ වගේ මේ පාර්ලිමේන්තුවේදී හොඳ පාර්ලිමේන්තුවාදියෙක් බවට පත් වුණා. ඔහු 2010 පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයෙකු වුණත් ඒ මන්ත්‍රී කණ්ඩායමේ අපි ඒකාබද්ධ විපක්ෂ ලෙස ගොනු වෙලා කාලේ අපිට වෙන් වෙන්නේ නැතුව, කාර්යාලයක්වත් අපිට නැතුව අපි අසරණයන් විදිහට මේ කණ්ඩායමේ ඉන්න අතරේ ජේෂ්ඨයන් පැත්තකින් තියලා නියෝජ්‍ය සංවිධායක ධූරය එතුමාට පිරිනැමුවේ එතුමාගේ තිබුණු සංවිධාන ශක්තියටත් සටන්කාමී යහගුණයටත් කෙරෙන්නා වූ පිළිගැනීමක් විදිහට කියලයි මා විශ්වාස කරන්නේ. ඒ වගේම මේ සියල්ලටම වඩා එතුමාට තිබුණා පුදුමාකාර හැකියාව, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මර්ධනයට මුහුණ දෙන්න කවදාකවත් මානසිකව කඩාවැටුන්නේ නැහැ. ඔහුත් එක්ක කතා කරද්දී මානසිකව වැටලා ඉන්න අයට අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා, අලුත් අදිෂ්ඨානයක් ඇති වුණා. නුදුරු දිනක අපේ සටන ජයග්‍රහණයෙන් කෙලවර වෙනවාය කියන බලාපොරොත්තුව සටන් සගයන්ගේ සිත් තුළ වපුරන්නට අපේ රංජිත් සොයිස මන්ත්‍රීතුමාට පුදුමාකාර හැකියාවක් තිබුණා. ඒ වගේම අපිට මතකයි, අපි පාගමන් යනකොට, උද්ඝෝෂණ කරනකොට බොහෝ වෙලාවට නායකයෝ මේවා සංවිධානය කරනවා, තමන්ගේ පිරිස ඉස්සරහට එවලා පැත්තකින් ඉන්නවා කඳුළු ගෑස් පහරවල් වදින නිසා, ජල ප්‍රහාර එල්ල වෙන නිසා, බැටන් ප්‍රහාර එල්ල වෙන නිසා. නමුත් රංජිත් සොයිස මන්ත්‍රීතුමා සටන සංවිධානය කළා විතරක් නෙවෙයි, කවදාකවත් පසුපසින් හිටියේ නැහැ. තමන්ගේ සාමාජිකයන් අනේ සර් පස්සට යන්න කිව්වත් සෑම ප්‍රහාරයකටම ඔහු ගොදුරු වෙන්නේ, ඔහු මූණ දුන්නේ තමන් ගේන තමන්ගේ පාක්ෂික සමග එකට මිසක් මම නායකයෙක් මං ආරක්ෂා විය යුතුයි කියලා කිසිම මොහොතක රංජිත් සොයිස මන්ත්‍රීතුමා හිතුවේ නැහැ. පසුගිය ආණ්ඩුවට රංජිත් සොයිසා මන්ත්‍රීතුමන් දැවැන්ත හිස රදයක් වුණු නිසාම එතුමන්ට නඩු පිට නඩු වැටුණා, අත්අඩංගුවට පත් වුණා, මඩ ප්‍රහාරවලට මුහුණ දෙන්න සිදු වුණා, රාජ්‍ය මාධ්‍ය හරහා එල්ල කරපු මේ සියල්ල ඉදිරියේ ඔහුව පරාජය කරන්න ඒ දැවැන්ත බලවේගවලට නොහැකි වුණු නිසා තමයි වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ කියන එක රංජිත් සොයිස මන්ත්‍රීතුමාට උපහාරයක් විදිහට අපි මේ අවස්ථාව සිහිපත් කරන්න ඕනි. ඒ වගේම මේ සටන් වසර පහක් පුරා එකට සටන් සගයන් ලෙස කටයුතු කිරීමෙන් අවසානයේදී අපි සමීප මිත්‍රයන් බවට පත් වුණා. හැමදාමත් මර්ධනයට එකට මුහුණ දුන්නු අපි අපේ දුක සැප සැපට වඩා දුක එකට බෙදා ගන්න සමීප මිත්‍රයන් බවට පත් වුණා. මට රංජිත් සොයිසා මන්ත්‍රීතුමන් අවසාන වතාවට මුණ ගැවුනේ පසුගිය 2019 නොවැම්බර් 18 වෙනිදා අනුරාධපුරයේදී. සෙනග බැදීන් එතුමා එනවා දැක්කම මම ගිහිල්ලා කරට දාගෙන, රංජි මොකද මේ ඇදිලා පැදිලා ගිහිල්ලා ඇයි සිව්මෙලි වෙලා කියලා කිව්වම මං අසනීප වුණා. මට හරි අමාරුයි කිව්වා. මට තේරුණා ඔය ඉතාලම අමාරුවෙන් ඉන්නේ කියලා. මං ඇව්වා මෙච්චර අමාරුවක් තියාගෙන ඇයි මෙතනට ආවේ පොඩ්ඩක් ගෙදරට වෙලා ඉන්න තිබුණානේ කියලා. මොකද රංජිත් සොයිස මන්ත්‍රීතුමා මට කිව්වේ කුඹුර කොටන්න හොඳයි නම් වී වපුරන්න හොඳයි නම් අස්වැන්න නෙල්න තැන මම ඉන්න ඕනි නැද්ද කියලා මගෙන් අහලා මට සිනා වෙලා පුංචි තට්ටුවක් දැම්මා. ඒ තමයි රංජිත් සොයිස මන්ත්‍රීතුමන් සහ මා අතර සංවාදයක් තිබුණු අවසාන අවස්ථාව. අද රංජිත් සොයිස මන්ත්‍රීතුමන් අප අතර නැතත් ඔහුගේ අප්‍රහිත ධෛර්යයේ ප්‍රතිඵලයක් විදිහට ඔහු පැතුව ප්‍රාර්ථනා ඉටු කිරීම ගිවිසගත ආණ්ඩුවක් බලයට පත් වෙලා තියෙනවා. රංජිත් සොයිස මන්ත්‍රීතුමන් ඒ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළා කියලා මට හිතෙන්නේ. එතුමා හොඳටම අසනීප වෙලා සිටියේදී පවුලේ අය නෙවෙයි විතරක් නෙවෙයි පාක්ෂිකයන් විතරක් නෙවෙයි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තුමා ඇතුළු බොහෝ අය දැන් ඔබ විවේක ගන්න, ඔබ රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන්න කියලා උපදෙස් දෙයි සියල්ල පැත්තක තියලා මම මේ සටනේ නොසිටියොත් දසමකින් හරි මේ සටන පරාද වුණොත් මගේ රට අමාරුවේ කියන හැඟීම එතුමා තිබුණ නිසා තමන්ගේ ජීවිතයට වඩා රටට අසීමිත ලෙස ප්‍රේම කළ නිසා තමන්ගේ සෞඛ්‍ය පමණක් නෙවෙයි තමන්ගේ ජීවිතයේ අවදානමට දක් කරලා ඒ මැටිවර්ණ ව්‍යාපාරයේ මුල සිට අග සිටම සිටියා. ඒ නිසා එතුමා තමන්ගේ ජීවිතය මේ මැටිවර්ණ ජයග්‍රහණය වෙනුවෙන් පූජා කළා කියලායි මා විශ්වාස කරන්නේ. ඒ නිසාම රංජිත් සොයිස මන්ත්‍රීතුමන් පැතූ ලොව ගොඩනගන්න අපි දිවිහිමියෙන් කැප වෙනවා කියන ප්‍රතිඥාව එතුමාගේ ආදරණීය බිරිඳ මුදිතා සොයිස මැතිණිය පුතණුවන් දියණියන් ඇතුළු මෙහි පැමිණ සිටින ඥාතීන්ට අපි ප්‍රතිඥාවක් විදිහට ලබා දෙනවා. ඒ වගේම අවසාන වශයෙන් එතුමන්ගේ අභාවය පිළිබඳ ශෝකය, මගේ පිවිතුරු හෙළවුරුමේ ශෝකය පවුලේ සියලු දෙනාට පළ කරමින් එතුමන්ට නිවන් සුව අත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු අජිත් පි පෙරමැතුමා. එතුමනි, මේ අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. 2010 මේ පාර්ලිමේන්තුවට පළමුවෙන්ම පැමිණුණු අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් වන රංජිත් සොයිස මහත්තුමාගේ අභාවය පිළිබඳ මගේ බලවත් කනගාටුව, බලවත් ශෝකය ඒ පවුලේ සියලුම සමාජිකයන් වෙත පිරිනමන මම කැමතියි. මේ පාර්ලිමේන්තුවට 225 දෙනෙක් මන්ත්‍රීවරු තේරීපත් වුණත් නිරතුරුව පාර්ලිමේන්තුවට එන්නේ, පාර්ලිමේන්තුවේ කටයුතුවට සම්බන්ධ වෙන්නේ, විවාදයේ යෙදෙන්න කැමති වෙන්නේ ඉතාම සීමිත පිරිසක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ පාර්ලිමේන්තුවට පැමිණෙන බොහෝ දෙනා නිතිපතා කතා කරනවා නම් කැමති, අවස්ථාව ගන්න බලනවා කියලා. එහෙම නෙමෙයි. බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවේ හවස්වරුවේ පාර්ලිමේන්තුව අවසානත්වයක් සිටින මන්ත්‍රීවරුන් 5-6 දෙනෙක් සිටිනවා නම් බොහෝ විට ඒ සොයිස මන්ත්‍රීතුමත් එක්කෙනෙක්. මමත් එහෙම කෙනෙක්. එනිසා 2010 පාර්ලිමේන්තුවේ අපි මතවාදී වශයෙන් දෙපැත්තක හිටියත්, විපක්ෂයේ සහ ආණ්ඩුවේ වශයෙන් අපි දෙන දෙපැත්ත හිටියත් අපිට මේ පාර්ලිමේන්තුවේ තිබුණු තනිකම්, පාර්ලිමේන්තුවේ තිබුණු පාලුව මකා ගන්න අපි අතර යම් මේ අමුතු විදිහේ මිත්‍රත්වයක් තිබුණා. අපි අතර ඒ මිත්‍රත්වයේ හිතවත්කම වැඩි වුණා. විශේෂයෙන්ම රූපවාහිනී විවාදවල එතුමා දක්ෂ කතිකෙක්. රූපවාහිනී විවාදවල හුඟක් වෙලාවට මාසකර දෙවතාවක්වත් අප දෙදෙනා මුණ ගැහුණා. දැන් මේ හරහා අපි අතර තවත් විශේෂ සබඳකම් ගොඩ නැගුණා. අපි එකිනෙකාට අභියෝග කරගත්තා, එකිනෙකා සමග විවිධ කාරණා පිළිබඳව වාද විවාද කරගත්තා. මගේ මිත්‍ර වක්කුඹුර මන්ත්‍රීතුමත් මට පේනවා, එතුමත් රංජිත් සෝස මන්ත්‍රීතුමා වගේම දවස් අවසන් වෙනකම් පාර්ලිමේන්තුවේ රැඳිලා ඉන්න ඒ පාර්ලිමේන්තුව ගැන විශ්වාස කරන මන්ත්‍රීවරයෙක්. දැන් මේ කාරණේ මම හිතන්නේ විශේෂ දෙයක්. අපි අද පාර්ලිමේන්තුවේ තේරීපත්වන්නට බොහෝ දෙනෙක් කැමති වුණත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් තියෙන ඒ සමාජමය වගකීම ඉටු කරන්නට බොහෝ දෙනෙක් එක්ක දන්නේ නැහැ, නැත්නම් කැමති නැහැ, නැත්නම් ටික කාලයක් යනකොට පාර්ලිමේන්තුව ගැන දෙන උනන්දුව නැති වෙලා යනවා. ඉන් පස්සේ අපි රජය ලබාගෙන එතුමා විපක්ෂයට ගියාට පස්සෙත් පෙරටත් වඩා වේගවත්ව ශක්තිමත්ව එතුමා තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා අපි දුටුවා. මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ ඒ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සතු භූමිකාව බොහොම හොඳින් ඉටු කරපු විශිෂ්ට මන්ත්‍රීවරයෙක් වශයෙන් මට සොයිසමන්තුමා ගැන කියන්න පුළුවන්. එතුමා ඇත්තටම එතුමත් එක්ක වැඩ කරද්දී එතුමත් එක්ක අපිට එකඟ වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් එතුමා පිළිගත්තා මේ පාර්ලිමේන්තුව තුළ පක්ෂ දෙකක අපි බෙදලා ඉන්න අවස්ථාවක, මතවාද දෙකක් තිබෙන අවස්ථාවක මේ පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී. ඒ නිසා මම අද විශේෂයෙන්ම මේ පිළිබඳව කතා කරන්න කල්පනා කරේ වසර 10කට ආසන්න කාලයක් මගේ සම්පූර්ණ පාර්ලිමේන්තු කාලයම රංජිත් සිසමෙතුමා මේ පාර්ලිමේන්තුවේ ඉතාමත්ම ක්‍රියාකාරීව ගත කරා. ඒක විශේෂයෙන්ම අගය කරන්න ඕන දෙයක්. ඒ නිරීක්ෂණය මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඒ වගේම ඔහුට විශේෂ අදහස් තිබුණා. ඔහු ගැමියෙක් හැටියට ඔහුට විශේෂ අත්දැකීම් තිබුණා. ඔහුට ප්‍රශ්න විසඳන ක්‍රම ගැන ඔහුගේ විශේෂ අදහස් තිබුණා. අපි ඒවා කතා බහ කරලා අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඔහු ඒ ප්‍රායෝගිකව ප්‍රශ්න ගැන හිතන පුද්ගලයෙක් හැටියට. ඒ නිසා මම රංජිත් සෝස මැතිතුමාට නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ මැතිනියටත්, ඒ පවුලේ ඒ දරුවන් සියලු දෙනාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ජනක වක්‍රමුර ගරු රාජ්‍ය මැතිතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ 2010 මේ පාර්ලිමේන්තුවට පැමිණිලා මියන මොහොත දක්වා රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ට කරපු අපේ රංජිත් සොයිස මැතිතුමාගේ පාඩුව රටටම වෙච්ච පාඩුවක්. එතුමා 1997 එදා අටකලම්පන ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා බවට පත් වෙලා දේශපාලනය ආරම්භ කළා. ඊගවට 2002 ඒ ප්‍රාදේශ සභාවේ විපක්ෂ නායකවරයා බවට පත් වෙලා, ඊගවට 2004 සබරගමු පළාත් සභාවට තේරීපත් වෙලා ඒ පළාත් සභාවේ ඇමතිවරයෙක් බවට පත් වෙන්න වාසනාව ලැබුණා, කෘෂිකර්ම ඇමතිවරයා හැටියට. එතුමා කෘෂිකර්මයේ පිළිබඳව උසස් ඩිප්ලෝමාවක් හදාරපු කෙනෙක් හැටියට සබරගමුවේ කෘෂිකර්මාන්තයේ නංවන්න ඔහුට ලැබුණ ඇමති ධූරයෙන් විශාල කටයුත්තක් කරා. ඒ දැනුම ප්‍රයෝජනට ගනිමින් අහිංසක මිනිසුන්ට යමක් කරන්න ඕනි කියලා එතුමා කටයුතු කරා. එදාත් මම පළාත් සභාවේ හිටියා. ඒ පළාත් සභාවේ කැපී පෙනෙන වැඩ කොටසක් එතුමා ඉෂ්ට කරා. ඒ නිසා අදත් අපේ පළාතේ සබරගමුවේම අය එතුමා ඒ කරපු කුසිකර්මාන්තයෙන් කරපු කාර්යභාර ගැන කියනවා. ඊගවට එතුමා ඒ පළාත් සභාවේම සෞඛ්‍ය ඇමතිවරයා බවට පත් වුණා. එතුමා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට සෑම රෝහලක්ම හොයලා බලලා ඒ රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කරලා දීලා ඒ අපේ ප්‍රදේශයේ සබරගමුවේම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ තැනට ගේන්න විශාල වේස මහන්සියක් අරන් කටයුතු කරා. එතුමාගේ දේශපාලන ජීවිතයේ හැමදාම බොහොම පුංචි තැනකින් පටන් ගත්ත කෙනෙක් හැටියට, පුංචි මිනිස්සයාගේ දුක අඳුරන කෙනෙක් හැටියට ලැබිච්ච සෑම දෙයකින්ම මිනිස්සුන්ට උදව් කරන්න එතුමා කටයුතු කරා. ඒ වගේ 2010 මා සමග මේ පාර්ලිමේන්තුවට අපි දෙන්නම එකට එන්න ලැබුණා. 97 අපි දෙන්නම ප්‍රාදේශ සභාවෙන් දේශපාලනය ආරම්භ කරේ. ඒ වගේම පළාත් සභාවේ එකට හිටියා. මේ පාර්ලිමේන්තුවේ එකට හිටියා. පාර්ලිමේන්තුවේ අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අවුරුදු 5ක් හිටියා. ඒ අවුරුදු 5 කාල තමයි 2015 දී අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිතුමා එතුමා පැරදුනාට පස්සේ අපි විපක්ෂයට ගියා. ඒ විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරා. අපේ ගම්මන්පිල්ල මැතිතුමා කිව්වා වගේ අපි විපක්ෂයේ කාර්යභාරය කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා හොයාගෙන මැදමුල්ලන ගෙදෙට්ටත් ඒ වගේම කාල්ටන් නිවසටත් ගිහිල්ලා නැවත වරක් ඔබතුමා විශ්‍රාම යන්න නැතුව අපි සමග ඉඳලා අපට නායකත්වය දීලා මේ රට නැවත වරක් සංවර්ධන යුගයකට ගේන්න කියලා එතුමා ගේන්න එදා අපි දෙන්න එක්ක ගිය දවස් අද වගේ මතකයි. ඉතින් ඒ කටයුතු කරන අතරේ නියෝජ්‍ය කතානායකතුමනි දේශපාලන පලිගැලින් වලට එවලේ ලක් වෙච්ච අයට කිසිම හවුහරණක් තිබුණේ නැහැ. අපිට විපක්ෂෙත් නැහැ, ආණ්ඩුවත් නැහැ. අපි නිකන් කණ්ඩායමක් බවට පත් වුණා. ඒ කණ්ඩායමක් බවට පත් වෙච්ච වෙලේ අපි මේ ඒකාබද්ධ විපක්ෂේ හදාගෙන මේ රටේ එදා අපට 58 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. ඒ 58 ලක්ෂේ ජනතාව වෙනුවෙන් පිනි ඉඳලා ඒ අයගේ දුක් ගැනවිල්ල අහලා එයාට පිහිට වෙන්නේ කොහොමද කියලා බැලුවාම අපට ඇඩ්‍රස් එකක් තිබුණ නැහැ. එවලේ ඒ අයින්සක මිනිස්සෙක් ලිපියක් එව්වහම ඒ ලිපිය එවන්න. එවල රංජිත් අයියා කිව්වා මගේ මාදිවල නිවසේ ඇඩ්‍රස් එක දාලා ඕනම කෙනෙක් දුක්ගෙනවිල්ලා මට එවන්න කියලා. අපි ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම පත්තරේ දැන්වීමක් දැම්මා. දේශපාලන පරිගැනීමේකට ලක් වෙලා ඉන්නවා නම් කවුරු හරි මෙන්න මේ ලිපිය ලිපිනේට එයාගේ දුක්ගෙනවිල්ලා එවන්න කියලා. එසා රංජිත් අයියා එවල බය වුණේ ඒ 58 ලක්ෂයක් වෙනුවෙන්ම මහින්ද ජනාධිපතිතුමා වෙනුවෙන් එතුමා පෙනී ඉඳලා ඒ සෑම ලිපියක්ම එතුමා ගෙන්නගෙන ඒවා එතුමාගේ නෝනත් එක්ක එකතු වෙලා ඒ ෆයිල් වලට හදලා එයාට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනි කියන අදිස්ථානෙන් කටයුතු කරා. එසා එහෙම දේශපාලන ගමනක් ගිය කෙනෙක් තමයි රංජිත් සොයිසා කියන්නේ. එසා එතුමා දේශපාලනේ පුංචි තැනින් පටන් අරගෙන මේ පාර්ලිමේන්තුවට එන්න ලොකු මහන්සියක් ගත්තා. ඒ ගත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ යුතුකම හරියාකාර ඉෂ්ට කරන්න. එතුමා එදා අපි පැරදිච්ච වෙලේ මේ සියලුම කටයුතු කරනකොට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයා හැටියට අපි සියලු දෙනාගේම කැමැත්තෙන් පත් කරගත්තා. ඒ පත් කරගෙන එතුමා ඒ කාර්යභාරය හරියට කරා. අපිට වෙලාව අරන් දෙන්න රණ්ඩු වුණා. තමන්ගේ වෙලාව ගන්නෙ නැතුව මේ අපි සියලු දෙනාටම එතුමාගේ වෙලාව ලබලා දුන්නා. ඒ වගේම උදේ පාන්දර 10:00 පාර්ලිමේන්තුව තිබුණත් 9 වෙනකොට පාර්ලිමේන්තුවට එනවා. 9 ඉඳලා අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කිව්වා වගේ හවස් වෙනකන් එතුමා ඉන්නවා. මම පෙලක් වෙලාට එන්න බැලුවාම ගෙදරට කතා කරලා රංජිත් අයියා පාර්ලිමේන්තුව ඇවිල්ලා. ඒ වගේම පාර්ලිමේන්තුවේ අවසාන වෙනකම්ම එතුමා හිටියා. එතුමා සෑම දෙයක්ම වෙලාවට හරියට ඉෂ්ට කරපු කෙනෙක්. ඕනම වෙලාවක ජනතාවගේ ප්‍රශ්නයක් වුවොත් ඒ ප්‍රශ්නෙට දෙපාරක් හිතන්නේ නැතුව තමන්ට මේක හරි කියලා හිතනවා නම් ඒ කටයුත්ත එතුමා කරා. මේ පාර්ලිමේන්තුවේ ඔබ ගොඩක් දෙනෙක් දැක්කා යමක් කාරු හරි කිව්වොත් ඒක නිවැරදි කරන්න එතුමා නිකම්ම තමන් ඉන්න තැනින් නැගිටලා කටයුතු කරනවා. ඒ ජනතාව වෙනුවෙන් එතුමාගේ තිබුණ අදහස මට මතකයි. අපි හම්බන්තොට වරායදා විකුණන්න යන මොහොතේ ගිහිල්ලා උද්ඝෝෂණය කරා. ඒ උද්ඝෝෂණය කරනකොට අපි කීප දෙනෙක් එක තැන හිටියේ. එතෙන්ට එක දිගටම කඳුළු ගෑස් වැටෙන්න පටන් ගත්තා. මමත් දුවලා ගිහිල්ලා මම ගිහින් නැග්ගේ එතුමාගේ වාහනේට. හැබැයි එතුමා එතන හිටියා. ඊට පුංචි කාමරයක් වගේ කස්සෙට වෙලා හිටියා. අපි ආපහු ගිහිල්ලා ගන්නකම්ම. සෑ එතුමා ඒත් පස්සට අඩියක් තිබ්බේ නැහැ. කඳුළු ගෑස් එතෙන්ට කොච්චර ගැහුවත් එතෙන්ටම වෙලා හිටියා. ඒ වගේ පුංචි මිනිස්සෙක් වුණාට එතුමාට ලොකු හයියක් තිබුණා. ඒ හයිය තමයි ජනතාව වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න ඕන කියලා. සෑම වෙලෙම මේ මෙතන පාර්ලිමේන්තු ඉදිරිපිට ඇවිල්ලා ගොවියෝ උද්ඝෝෂණය කරනකොට, එතන කඳුළු ගෑස් ගහනකොට, එතන ඉඳලා ආවේ ඇස් දෙක රතු කරගෙන මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා දැක්වුවා මේ අයින්ස්ක මිනිස්සුන්ට මෙහෙම කරන්න එපා ආණ්ඩුවෙන් කියලා. සෑ එතුමා පහුගිය අවුරුදු 4-5 කාලය තුල මේ රටේ අයින්ස්ක මිනිස්සු වෙනුවෙන් කතා කරලා තමන්ට මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම හරියට ඉෂ්ට කළා. ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා එදා අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා බවට පත් කරපු වෙලේ එතනින් පටන් ගත්තාම අපි දෙන්න තමයි කැලණියට ගිහිල්ලා, කැලණියෙන් අනුරාධපුරයට ගිහිල්ලා, එතනින් නුවර ඇවිල්ලා මේ හැම තැනම ගිහිල්ලා තමයි ආවේ. එවලේ පටන් ගත්තේ මොහොතේ ඉඳන් එතුමා මිය යන මොහොත දක්වාම එතුමා ජනාධිපතිවරයා බවට පත් කරන්න තමන් අසනීප තත්ත්වෙ හිටියත් ඒ සියල්ලම පැත්තකින් තියලා මේ කටයුතු කරා. මට මතකයි එතුමාගේ මැතිවරණ කොට්ටාසේ රක්වාන ආසනේ අපේ ජනාධිපතිතුමා ආපු රැස්වීමේ අන්තිම මොහොතේ කතා කරගන්න බැරුණා. ඊට පස්සේ මං කිව්වා අයියා ගිහින් බෙහෙත් ගන්න කියලා. දැන් බෙහෙත් ගන්න පුළුවන් මෙතුමා ජනාධිපතිවරයා කළා කියලා. හැබැයි එතුමා ජනාධිපති කරන්න එතුමා තමන්ගේ සම්පූර්ණ කාලය වැය කළා කටයුතු කරා. තමන්ගේ මැතිවරණ කොට්ටාසේ ජයග්‍රහණය කෙරුවා. රත්නපුර දිස්ත්‍රික්කයේම ජයග්‍රහණය කරන්න උදව් කරා. ඒ සියලුම කටයුතු කළා. රටේ සෑම තැනම ඡන්දේ ව්‍යාපාරයේ එතුමා පෙනී හිටින්න ගියා. එසේ එතුමා විශාල කාර්යභාරයක් අද අපි මෙතනට එන්න එතුමා කරපු කාර්යභාරෙත් එක්ක තමයි අද අපි ඇමතිවර බවට පත් වෙලා තියෙන්නේ. එනිසා එතුමා බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයක් යටතේ ජනතාවට වැඩි කොටසක් කරන්න. එතුව මායක කිව්වා මල්ලි මම තව එකපාරයි ඡන්ද ඉල්ලන්නේ. මං ආපහු ඡන්ද ඉල්ලන්නේ නැහැ. මගේ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට මගේ යුතුකමක් තියෙනවා ඉෂ්ට කරන්න. මම එදා පළාත් සභාවෙන් කරපු වැඩේ මට පාර්ලිමේන්තුව ඇහිලා කරන්න බැරි වුණා. ඒ පාර්ලිමේන්තු ආපු එකෙන් මම මගේ දිස්ත්‍රික්කයේ ජනතාවට යමක් කරන්න ඕනි කියලා. ඒ අදහසින් එතුමා හිටියේ තව එක වතාවයි ඡන්ද ඉල්ලන කියලා. හැබැයි එතුමා අසනීප වෙලා ගෙදර ඉන්නකොට මම ගියාම මට ගොඩක් දුක හිතුණා. මං එවලෙම අපේ මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමාට කතා කරලා කිව්වහම ජානක කොහෙද ඉන්නේ කිව්වම මං කිව්වා මාදිවල ගෙදර ඉන්නේ කිව්වම එතුමා එතකොට මේ රටේ අගමැති එතුමා ඒ කියලා විනාඩි 15ක් යනකොට ගෙදරට ආවා. ගෙදරට ඇහිලා කිව්වා රංජි ඔහම ඉඳලා හරියන්නේ නැහැ, මං ඔයාව සිංගප්පූරුව ඇල්ල හරි සනීප කරනවා කියලා. ඒ වගේම නවලෝක රෝහලට ගෙනිහිල්ලා ඒ සියලුම කටයුතු කරන්න අපේ අගමැතිතුමා එතුමා පෞද්ගලික පැය දෙකෙන් දෙකට හොයලා බලලා කටයුතු කරා. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා ඒ රෝහලට ඇවිල්ලා ඒ උපදෙස් දීලා එතුමා සිංගප්පූරු යවන්න අවශ්‍ය කටයුතු කරා. අපි සියලු දෙනාම බලාපොරොත්තු නොවුණත් එතුමාගේ ජීවිතේ බේරා ගන්න පුළුවන් සෑම උත්සාහයක්ම අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරා. ඒ වගේම එතුමාගේ නිවසේ මේ සියලු දෙනාම, ඒ වගේම එතුමාට ආදරය කරපු අපේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම පක්ෂ විපක්ෂ එතුමා තවත් විනාඩියක් හෝ ජීවත් කරවන්න පුළුවන් නම් ඒ උත්සාහය ගත්තා. ඒ නිසා එතුමාට ලොකු සත්‍යයක් වුණේ එතුමාගේ බිරිඳ මේ මුදිතා නංගි තමයි එතුමාගේ සෑම කටයුත්තකදීම පිටිපස්සේ ඉඳලා කටයුතු කරේ. දරුවෝ දෙන්නගේ වැඩ කරනවා වගේම තමන්ගේ ස්වාම් පුරුෂයාගේ දේශපාලන ජීවිතේ වැරද්දක් තියෙනවා නම් වැරද්ද නිවැරදි කරගන්න, එහෙම නැත්නම් අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩුව හදන්න පිටිපස්සෙන් ඉඳලා මේ සියල්ලම කරා. මම පෞද්ගලිකවම දන්නවා මාත් එක්ක යනකොට කියනවා අද නම් මල්ලි ගෙදරින් බැනුම් අහන්න වෙයි කියලා. ඒ තමයි එතුමා වැඩියෙන් යමක් කාට හරි මොනා හරි කිව්වොත් ඒ නංගි එච්චර කැමති නැහැ. හැබැයි එතුමා මේ දේශපාලන ගමනට එන්න එතුමාට ලොකු හයියක් සත්‍යයක් ලබලා දෙන්න මේ මුද්දත් සොයිසා කියන එතුමාගේ භාර්යාව මේ අවශ්‍ය සෑම වෙලෙම පෙනී හිටියා. තමන්ගේ දරු දෙන්නාට පුදුම ලෙන්ගතුකමක් ආදරයක් තිබුණා. ඒක එතුමාගේ වැඩිමහල් පුතා වෛද්‍යවරයෙක් කරන්න එතුමාගේ ආසාවක් තිබුණා. ඒ දරුවා ඒ කටයුත්තේ යෙදී ඉන්න අවස්ථාවේ තමයි තමන්ගේ තාත්තා මිය ගියේ. ඒ වගේම දියණිය උසස් පෙළ විභාගයේ ලියලා අවසන් වෙලා තාත්තට ප්‍රතිඵල පෙන්වන්න ඕනි කියලා ඉන්න වෙලේ තමයි තමන්ගේ පියා හිමුනේ. එසා මේ පවුලේ අයට රංජිත් අය ඉතුරු කරලා ගියේ මේ රටේ එතුමා හම්බ කරේ විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව. ඒ වගේ මුළු මහත් ජනතාවම එතුමා මියගිය මොහොතේ සිට වැළ නොකඩී තමන්ගේ නායකයා හොයාගෙන ගෙදරට ආවා. මම මේ දරුව දෙන්නට කිව්වා තාත්තා සත පහක් වංචා කරේ නැහැ, හොරකම් කරේ නැහැ, කුපාඩිකමේ ගිහිල්ලා නැහැ. අද මේ පාර්ලිමේන්තුව දිහා බැලුවහම පෙලක් අය කතා කරන ඒවා ඇහුවහම එහෙම නැත්නම් මේ Facebook එකේ තියෙන බැලුවහම පාර්ලිමේන්තුව එනකල් ලැජ්ජයි කියලා හිතනවා. හැබැයි රංජිත් අයියට කිසි කෙනෙකුට කිසි දෙයක් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතුමා සුදු ඇඳලා හිටියා වගේම ඒ ගෞරවය තමන්ගේ ඇඳුමට දුන්නා වගේම තමන්ගේ දරුවෝ දෙන්නට මහපාරේ බැහැලා යන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න කටයුතු කරා. තමන්ට ඡන්ද දීපු ජනතාවට සාධාරණ ඉෂ්ට කරා. තමන් මෙතෙන්ට එව්වහම ඒ එවපු ජනතාව වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ට කරා. ඒක නිසා එතුමා රටටත් නැය නැ, අපටත් නැය නැ, එතුමා මේ සියලු දෙනාටම නැය නැ. එතම මම එතුමාගේ අඩුපාඩුව විශේෂයෙන්ම මට දැනෙනවා. මොකද මා සමග මෙරටේ කොහේ හරි ගියා නම් මගේ වැඩකට ගියත් මාත් එක්ක යනවා, එතුමාගේ වැඩකට ගියත් මාත් සමග යනවා. එක දිනක් මට මතක් වෙනවා බොහොම කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවක මං කෝ අයියේ යන් කියලා බෑගෝ මං කෝ මගේ වාහනේ නගින්ද කියලා. මම එතුමා මගේ ආසනේ එක ගිහිල්ලා ඒ කේන්තිය නිමනකම් මාත් එක්ක ගියා. ඒ ගිහිල්ලා මගේ ආසනේ දුෂ්කර ප්‍රදේශක මලගයක් තිබුණා. ඒ මලගෙදර යන්න මම ගත්ත වාහනේ. මලගෙදරට ගිහිල්ලා එනකොට මම එළවගෙන ආපු වාහනේ ලෙස්සලා ගිහිල්ලා පල්ලමකට මේම දෙපැත්තට වැනි වැනි තිබුණා. මම එළව මං කෝ අයියේ ඉක්මනින් බහින්න කියලා. මල්ලි බහින්න කිව්වා. මං කෝ මගේ පෙල්ලෙන්න යන්නේ. ඒ නිසා ඔයා ඉක්මනින් බහින්න කියලා. මම බහිනකම් නියෝජ්‍ය කතානායකතුමනේ එතුමා බැස්සේ නැහැ. ඊට පස්සේ කඹ ගෙනල්ලා ගැට ගහලා තමයි වාහනේ උඩට ගත්තේ. ඒ වගේ අනිත් කෙනා වෙනුවෙන් පෙටින් හිටින්න, අනිත් කෙනා වෙනුවෙන් තමගේ ජීවිතය හරි දෙන්න හිටපු හොඳ හදවතක් තියෙන නායකයෙක් තමයි මේ පාර්ලිමේන්තුවේ අපි 225 දෙනාටම නැති වුණේ. එසා එතුමාගේ වියෝය රටටම බලපාන දෙයක්. එසා පෞද්ගලිකම මට එතුමාගේ නික්ම යාම මට දරා ගන්න බැරි වුණේ එතුමා මාස් සමග තිබිච්ච දීර්ඝ කාලයක් තිබුණ දේශපාලනයේ වගේම මිත්‍රත්වයේ සහෝදරත්වයේ. එසා අපි බලාපොරොත්තු වෙනවා එතුමා මිය ගියත් එතුමා මේ රට වෙනුවෙන් කරපු කාර්යභාරය, රුවන්පුරේ ජනතාව වෙනුවෙන් කරපු කාර්යභාරය, රක්වාන මැතිවරණ කොට්ටාසේ ජනතාව වෙනුවෙන් කරපු කාර්යභාරය ලබන මහමැතිවරණයෙන් පස්සේ මේ පාර්ලිමේන්තුව තුල එතුමාගේ පවුලේ යම්කිසි කෙනෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ. ඒ නියෝජනය කරන්න අතිගරු ජනාධිපතිතුමාත් අපේ ගරු අගමැතිතුමාත් අපි සියලු දෙනාගේම සහයෝගය ඒ පවුලේට තියෙනවා. එසේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පාර්ලිමේන්තු මතුවරණයේදී අප්‍රේල් මාසෙන් පස්සේ මේ 225 දෙනාගේ එක්කෙනෙක් බවට එතුමාගේ භාර්යාව හෝ පුතා හෝ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරයි කියලා. ඒ තැනට ගේන්න ජානකෝක්කුඹුරට යමක් කරන්න පුළුවන් නම් ඒ සියල්ලම ඉෂ්ට කරනවා. ඒ නිසා මනුස්සකම දන්න මිනිස්සු ඒ වගේම යුතුකමක් දන්න සියලු දෙනාගේම යුතුකමක් තියෙනවා. ඒ යුතුකම තමයි අපිට නැති වෙලේ අපිට යමක් කරගන්න කියාගන්න බැරි වෙච්ච වෙලේ හිටපු කෙනෙක් කාරු හරි අමතක කරනවා නම්, එහෙම නැත්නම් අමතක කරන්න උත්සාහයක් ගන්නවා නම්, එහෙම නැත්නම් ඒ තැන දැන් එයාට මේ මට ගන්න ඕනි කියලා යටිහිතේ හරි අදහසක් තියෙනවා නම් මම හිතන ඒ අදහස් අතහැරගෙන දැන් අර විජිතමන් සොයිසමන්තුමා කිව්වා අපේ රජයෙන් උදව් කරන්න ඕනි කියලා. ඒ කිසිම පැකිලීමක් නැහැ. අපේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සියලුම මැති ඇමතිවරු ඕනම මොහොතක ඒ පවුලේ අය වෙනුවෙන් පෙනී හිටින්න ඉන්නවා. ඒ නිසා එතුමා හැම යෝජනාවක් ගෙනාපේ ගැන මම සතුටු වෙනවා. අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව රංජිත් අයියා නවත්තපු තැන ඉඳන් ඉදිරියට මේ දේශපාලන ගමන ගිනියන්න ඒ අවස්ථාවේ ඉෂ්ට කරන්න යම් කිසි කෙනෙක් ඒ පවුලෙන් එන්න ඕන. ඒ නිසා අපි එදා මලගෙදර එනකොට අවසන් මොහොතේ ඒ ගොඩක් දෙනෙක් කිව්වා අපේ මැඩම් දෙන්න කියලා කිව්වා. ඒ මැඩම් කියලා හිතන් කිව්වා ඒ වෙලාව මේ මුදිතා නංගිට. ඒ වගේම තව කට්ටියක් කියනවා මේ පුතාව පුතාව දෙන්න කියලා. නිසා ජනතාවගේ ඉල්ලුමක් තියෙනවා. මේගොල්ලෝ බලහත්කාරයෙන් දේශපාලනට එන්නේ නැහැ. මට මතකයි රංජිත් අයියා ඉන්න කාලේ මගේ කිසි කෙනෙක් දේශපාලනට ගේන්නේ නැහැ කිව්වා. ඒ වගේම මේ පවුලේ කිසි කෙනෙකුට දේශපාලනය කරන්න ඌමනාවක් තිබුණේ නැහැ. අද ඌමනාවක් නැති වුණත් ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. එදා මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා ගෙදර ගිය වෙලේ අපි ගිහිල්ලා ඔබතුමා විශ්‍රාම යන්න බෑ නැවත වරක් දේශපාලනට එන්න කිව්වා වගේම මේ පවුලේ උදවිය දේශපාලනට ගේන්න රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ඌමනාවක් තියෙනවා. අන්න ඒ ඌමනාව තමයි මේ පාර්ලිමේන්තුවේ ලබන මහමැතිවරණයෙන් පස්සේ එක අසුනක මේ පවුලේ කෙනෙක් ඉන්දෝන එක. එසා ඒ දේ කරන්න රුවන්පුරේ සියලුම ජනතාවගෙන් රංජිත් අයියා වෙන මම ඉල්ලීමක් කරනවා. ඒ පවුලේ කෙනෙක් මේ ස්ථාන ගේන එක තමයි එතුමාට කරන ඉහළම ගෞරවය. ඒ ගෞරවය කරන්න රුවන්පුරේ ජනතාව පැකිලීමකින් තොරව කටයුතු කරයි කියලා අදහසත් එක්ක රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනාගේම ශෝකය අප අතරින් සදහටම වෙන්වී ගිය අපේ රංජිත් අයියාගේ පවුලේ සියලු දෙනාටම පුද කරමින් එතුමාට අජරාමර නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මනින්න ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔනරබල් ආරයිස්.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව ප්‍රදේශ සභානායකර් අවර්களே, எமது பார்லமென்றத்தில் சக பார்லமென்ற உறுப்பினராக இருந்த ரட்டம்புர பார்லமென்ற உறுப்பினர் ரஞ்சித் சைசா அவர்களின் மறைவு உண்மையில் இந்த நாட்டில் இருக்கின்ற குறிப்பாக ரட்டம்புர மக்களுக்கு ஏற்பட்ட மிகப்பெரிய இழப்பாகும். ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ் சார்பில் அவருடைய இழப்பை இட்டு இந்த இடத்தில் அவருடைய குடும்பத்துக்கு எங்களுடைய அனுதாபத்தை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். 2010 அவர் பார்லமென்ற உறுப்பினராக வந்தபொழுது அவரிடம் எனக்கு தனிப்பட்டதில் அறிமுகம் கிடைத்தது. அவர் இந்த நாட்டில் ஜனநாயகத்தை உயிர்ப்பிக்க வேண்டும், அதே நேரம் இந்த நாட்டு ஒற்றையாட்சியின் கீழ் இந்த நாட்டின் இறைமை பாதுகாக்கப்பட வேண்டும் என்பதில் மிக சாதுரியமாக செயற்பட்ட ஒருவர். இந்த நாட்டில் குறிப்பாக இந்த நாட்டு மக்களுக்கு சிறந்த சேவை செய்ய வேண்டும், குறிப்பாக ரட்னபுர தான் பிரதிநிதித்துவப்படுத்திய ரத்வான தொகுதி மக்களுக்கு சேவை செய்ய வேண்டும் என்பதற்காக தான் மாகாண அமைச்சராக இருந்து பார்லமென்ற உறுப்பினராக இருந்து பெரும் சேவையாற்றிய அவர் அவருடைய திடீர் மறைவும் பொழுது அவருடைய இறுதிக்கிரைகளில் பல்லாயிரக்கணக்கான மக்கள் திரண்டு வந்து அவருக்கு இறுதி அஞ்சலி செலுத்திய அந்த நாளை நாங்கள் கண்ணுற்ற பொழுது அவர் மீது ரட்டம்புற மக்களும் இந்த நாட்டு மக்களும் வைத்திருந்த அன்பு மரியாதையும் எங்களுக்கு காண கிடைத்தது. அதே நேரம் பார்லமென்ற நடவடிக்கைகளில் அதி தீவிரமாக செயற்பட்ட ஒருவர். பார்லமன்றத்துக்கு வருவதென்பது இன்று பலருக்கு கேள்விக்குறியாக இருக்கின்ற ஒரு சூழ்நிலையில் பார்லமென்ற சபை நடவடிக்கைகளில் தொடர்ச்சியாக பங்கு கொண்டு பார்லமென்ற இந்த ஜனநாயகத்தை நிலைநாட்டுவதில் மிக முக்கிய பங்காற்றியிருக்கின்றார். இதற்காக வெளியிலும் குறிப்பாக சிங்கள குறிப்பாக தொலைக்காட்சி அரசியல் விவாதங்களில் தான் சார்ந்திருந்த கட்சியின் கொள்கைகளை அதனை நிலைநாட்டுவதற்காக அவர் வாதாடிய விதம் எங்களை மிகவும் கவர்ந்திருந்தது. ஒரு சிறுபான்மை பார்லமென்ற உறுப்பினர் அவர் இந்த நாட்டில் தமிழ் முஸ்லிம் சிங்கள மக்கள் மத்தியில் ஐக்கியத்தை ஏற்படுத்துவதற்காக பாடுபட்ட ஒருவர். இன்று சில பார்லமென்ற உறுப்பினர்கள் சிறுபான்மை மக்களை இலக்காக கொண்டு இனவாதமாக பேசுகின்ற பொழுது பெரும்பான்மை மக்கள் மத்தியில் தங்களுடைய வாக்கு வங்கினை அதிகரித்துக் கொள்ளலாம் என்று செயற்படுகின்ற பொழுது அவர் அதற்கு மாறாக ஏழை எளிய மக்களுடைய விவசாயிகளுடைய ஏனைய பாட்டாளி வர்க்கத்தினுடைய அவர்களுடைய தேவைக்காக போராடி இந்த நாட்டில் எந்த இனபேதம் பாராமல் இந்த நாட்டு மக்கள் என்ற கொள்கையில் செயற்பட்ட சௌர் ரஞ்சித் சொய்சாவின் மறைவு இன்று எங்களுக்கு பேரிழப்பாகும். எனவே அவருடைய மனைவி மற்றும் அவருடைய பிள்ளைகள் குடும்பத்தினருக்கு மீண்டும் எனது அனுதாபத்தை தெரிவித்துக் கொண்டவனாக அதே நேரம் நான் பிரதிநிதித்துவப்படுத்துகின்றேன். கல்முனை தொகுதியில் மிகவும் பிரபலியம் வாய்ந்த இந்த நாட்டின் ஊடகத்துறையில் மிக பிரபலியம் வாய்ந்த அறிவிப்பு துறை விளங்கிய மருகம் ஏஆர்என் ஜிப்ரி அவருடைய மறைவீட்டு சில வார்த்தைகள் இந்த சபையில் பேச வேண்டும். குறிப்பாக அவர் பல பாடசாலையில் அதிபராக இருந்து அதே நேரம் இலங்கை ஒளிபரப்பு கூட்டு தாமதத்தின் மிக நீண்ட காலமாக அதில் ஒரு அறிவிப்பாளராக அதே நேரம் கல்வி நடவடிக்கையில் அறிவிக்கலைஞம் என்ற அடிப்படையில் தமிழ் பேசும் மக்களுக்கு நாடுபுறா சென்று மாணவர்களுக்கு பெரும் சேவை ஆற்றிய ஒருவர் மருகும் ஏஆர்என் ஜிப்ரி அவர்கள். அவர் குறிப்பாக எனது தொகுதியில் அவர் மாற்று ஒரு அரசியல் கட்சியில் இருந்தாலும் என்னுடன் மிகவும் கனவான் ரீதியில் செயற்பட்டு அந்த அம்பாறை மாவட்ட மக்களுடைய அபிவிருத்தி கல்வித்துறைக்காக பெரும் சேவையாற்றிய ஒருவர் ஏஆர்என் ஜிப்ரி. அவருடைய மறைவு அன்று அவருடைய ஜனாசா நல்ல கிடக்கிறது. பல்லாயிரக்கணக்கான மக்கள் திரண்டு அவருக்கு இறுதி மரியாதை செலுத்தியது அந்த மக்கள் அவர் மீது வைத்திருந்த அன்பினை காணக்கூடியதாக இருந்தது. எனவே அவருடைய திடீர் மறைவினால் துயர்விட்டிருக்கும் அவருடைய மனைவி பிள்ளைகளுக்கு ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ் சார்பிலும் இந்த நாட்டு மக்கள் சார்பிலும் எனது அனுதாபத்தை தெரிவித்து விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. கரு விமால் வீரவன்ச மாத்துமா.
கரு நியோஜ கதாநாயகத்துமணி, 2015 ஜனவரி 8 ஜனாதிபதி விரணிய மஹிந்த ராஜபக்ஷ இட்டுப்பு ஜனாதிபத்துமான் பராஜய வினக்குட்டு இப்பராஜய இட்டு பிரதேசபாலன் லோக்கி வினத் அயலபு பராஜயன்ட்டு சமான உனேனே இக்கட்டு ஹேத்துவத்தமாய் நியோஜ கதாநாயகத்துமணி இத்துமாவ பராஜயக்கல்ல ஜெயகிரகணேக்கலி மஹிந்த ஜனாதிபத்துமாகியம பக்ஷே ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷேம ஏவன விட்டாத் லேகாம் வரையாய் ஹட்டியட்ட கட்டியுத்து கொருப்பு புத்கலியா மைத்ரிபால சிறிசேன மதித்துமா. எத்தகோட எக்ஸத் ஜாத்திக பக்ஷே ஆண்டுவாக் ஹெதனவா ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே சம்பவக்தியன புத்கலேக்கே ஜனாதிபதி தூரே அனுபவே ஏக அபேரட்டே தேசபால இத்திஹாசே வீட்ட பெற தக்கின திபிச்ச விதிய தத்வயாக் நிவெய் சாமானியன் எக்ஸத் ஜாத்திக பக்ஷே ஹா ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே கந்தவுரு தெக்கக ஹிட்டியே ஏவே இன்ன புத்கிலோ எஹெட மெஹெட மாறு உனாட்ட நாயகத்துவ மட்டமே மாறு வீமக் ஈட்ட பெற தக்கின திப்பினே மைத்ரிபால சிறிசேன மதித்துமா ஜனாதிபதி உனாம எதா திபிச்ச சுலுத்தர எக்ஸத் ஜாத்திக பக்ஷே 40 மதக் வடி மந்திரி சங்காவின் யுக்த ரணில் விக்ரமசிங்க மதித்துமாவ அகமதிக்கலா ஏ அத்தரே ஏ திபுணு பார்லிமேந்துவே பலய ஸ்தாவர கரான மைத்ரிபால சிறிசேன ஜனாதிபத்துமான் ஹிட்டு ஜனாதிபத்துமான் ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே அப்பசமக விருத்த பக்ஷேட்டு பெட்டுடு மந்திரி வருன் எதுமாகே பத்தட்டு தினாகன்னு உத்சாகலா ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே நில ஐதிகாரத்துவ ஹிமிகரகத்தா எமகின் இத்திஹாசியான் கவரதாக்கத் நூனு தத்துவேகட ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே ஏவன விட்ட பார்லிமேந்துவே ஹிட்டிய மந்திரி வரு முகுனு தூண்ணா ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே நில ஹிமிகாரித்துவே தியன எக்ஸத் ஜாத்திக பக்ஷே சமக ஆண்டுவாக் ஹதாகென இன்ன ரணில் விக்ரமசிங்க மதித்துமான் அகமதி பவட பத்கரப்பு மைத்ரிபால சிறிசேன ஜனாதிபத்துமா சமக ஹிட்டகன்னுவது ஹேம நட்னம் பாக்ஷிகா சமாஜ பலவேக பிலிகன்னு மஹிந்த ராஜபக்ஷ ஹிட்டுபு ஜனாதிபத்துமான் அதுலு ஏகாந்த ஊர சமக ஹிட்டகன்னுவது ஏவன விட்டு ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே மந்திரி வருன் ஒன் விஸ்வாச கலித்னே மஹிந்த ராஜபக்ஷ மதித்துமான் நேவத தேசபாலன ஆகமனியாக் சித்தவே கியலா ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே ஐத்திய மைத்ரிபால சிறிசேன மதித்துமான் லபாதீம விசின் மஹிந்த ராஜபக்ஷ ஹிட்டுபு ஜனாதிபத்துமான் நேவத தேசபாலன கரலியட்ட ஆகமனே வீமக் வினேகக் நேக்கியன மதையா ததின் முல்பெசகத்தா எனிசா கெனிகுட்ட மைத்ரிபால சிறிசேன மதித்துமாக கந்தவுர சமக ஹிட்டகன்னோனாம் இகட ஓனதரம் ஹேத்து திபிச்ச விலாவக்கே விலாவு ஓனதரம் தர்க ஹதாகன்ன புலுவம் வெச்ச விலாவக்கே விலாவு ஓனதரம் ஹித ஹதாகன்ன வாக்கிய லியாகன்ன புலுவங்கம திபிச்ச விலாவக்கே விலாவு எஹம ஆத்ம வஞ்சனிக வாக்கிய லியாகன யனாய கியா ஏ யனாய தியா பலபல ஏ யனாய தியா போம போம உபஹாசேன் பலபல ஏ யனாய தியா போம உபேக்ஷாவேன் பலபல ஏ யனாய சமக நொயா நே மைத்ரிபால சிறிசேன ஜனாதிபத்துமாவ இசரஹின் தியாகத்தாத் මේ තියන්නේ ප්‍රතිගාමී ආණ්ඩුවක් මේකට එරෙහිව මම හිටගන්නවයි කියන තීරණය ගන්න පුළුවන් ආත්ම ශක්තියක් තිබිච්ච සුළු මන්ත්‍රීවරු පිරිසකගෙන් එක උදාර පුද්ගලයෙක් තමයි රංජිත් සොයිසා සහෝදරයා රංජිත් සොයිසා මැතිතුමා. එතුමාගේ මූණට එකයි පිටිපස්සට එකයි කියලා දෙකක් තිබ්බේ නැහැ. එතුමා එතුමාගේ හෘද සාක්ෂියට එකම වැඩ කළා. එතුමා ඕනම කෙනෙක් ඉදිරිපිට කියන්න ඕන දේ කිව්වා. තමගේ දිස්ත්‍රික්කයේ ඇතම ගැටලු මතුවෙනකොට ඒ වේදනාව අපි සමග කියපු අවස්ථා තිබුණා. බොහොම උදාර ගතිගුණ තිබිච්ච මන්ත්‍රීවරයෙක් තමයි අපිට මේ අහිමි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ ශෝක ප්‍රකාශ වලට වැඩි සහභාගි වෙන කෙනෙක් නෙවෙයි. ඒකට හේතුව මම ඉතින් ඇත්තටම කියන්න තරම් ගුණයක් දන්නේ නැති කෙනෙක් ගැන මම ඇවිල්ලා බලෙන් කතා කරන්න ඉන්නේ නැහැ. මම මේ මුළු අවුරුදු 20ක් මගේ පාර්ලිමේන්තු ජීවිතයේ මේ අවුරුද්දට මේකේ මම ශෝක ප්‍රකාශ ඕන නම් වැඩි මුණොත් 3-4කට කතා කරලා ඇති. අද මම මේ ශෝක ප්‍රකාශයට තකහණියක් මාවේ මීට කලින් කරපු ඒ හැම ශෝක ප්‍රකාශයකටම වඩා උවමනාවේ. මගේ හෘද සාක්ෂිය හොඳින්ම දන්නවා අපට නැති වුණේ අවංක මිනිහෙක්. අපට නැති වුණේ උදාර සටන්ගාමියෙක්. අපට නැති වුණේ ඉතාම උද්‍යෝගිමත් සහෝදරයෙක්. ඒ නිසා ඒ අඩුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට තදින් දැනෙන අඩුවක්, බරපතල ලෙස දැනෙන අඩුවක් නියෝජ්‍ය කතානායකතුමනි. එතුමා හිරේ විලංගුවේ වැටුණා. දැන් බලන්න ඒ දවස්වල ඒ මන්ත්‍රීතුමන්ලව හිරේ විලංගුවේ දාපු හැටි දැන් අපිට තේරෙනවා. පොලිස්පති රංජන රාමනායක දුරකථනයෙන් කතා කරලා අරයව පැයක් හරි දාන්න මෙයා නඩුකාරයන්ට කතා කරනවා. පොලිසිය CID එකේ ලොක්කට කතා කරනවා. ගම්මන්පිලගේ අප කැන්සල් වෙන විදිහට වැඩේ කරා නම් මරු කියනවා. මහින්දානන්දව ඇතුළට දාන්න, ජොනීව දාන්න. දැන් එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඒතොර රංජිත් සොයිසා මැතිතුමාවත් පටලවල දැම්ම ඇතුළට. හැබැයි එතුමා ඒ තමන් හිට පුස්තාවරේ අතහැරියේ නැහැ. එතුමාගේ සටන්කාමිත්වය අකුල ගත්තේ නැහැ. ඒ තිබුණු ආණ්ඩුවට විරුද්ධ ප්‍රතිවිරෝධය ආයි අවම කරගත්තේ නැහැ. ඒ අදහස් දැක්වීම නතර වුණේ නැහැ. ඒ නිසා හොඳ පිටගොන්දක් තිබිච්ච නායකයෙක් රත්නපුර ජනතාවට අහිමි වුණා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමන්ලා මතක් කළා රත්නපුර දිස්ත්‍රික්කයේ තිබිච්ච රැළිය. මගේ මතකයේ අනුව නුගේගොඩින් පටන් ගත්තු මහින්ද සුලක රැළි මාලාවේ තුන්වෙනි එක එදා අප සමග හිටපු මන්ත්‍රීවරු බොහොමයක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් මන්ත්‍රීවරු පවා ඒ තිබිච්ච ආණ්ඩුව ඇතුළේ ඇමතිකම් දරපු වෙලාවක් බලය මාරු වෙලා බොහොම කෙටි කාලයක්. එහෙම කාලෙකදී ඒ අලුතෙන් ඇතිවෙච්ච ආණ්ඩුවකට එරෙහිව රැලි මාලාවක් කරන සංවිධානය කරනවා කියන එක සුළුපටු කාර්යයක් නෙමෙයි. එදා රත්නපුර දිස්ත්‍රික්කයේ සුළුපටු නොවන කාර්ය බාරගත්තේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමයි අපේ වක්වැල්ල මන්ත්‍රීතුමයි ඇතුළු බොහොම සුළු පිරිසක්. වාසුදේව නානායක්කාර සහෝදරයත් ඒ ක්‍රියාදාමී ඉතා ඉහළින් හිටියා. එතකොට මේ කැපවීම ඒක සුළු කොට දගන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි. එදා ඒ අදිෂ්ඨානය නොවන්නට, එදා ඒ ධෛර්ය සම්පන්න භාවය නොවන්නට අවුරුදු 4 මාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඒ තිබුණු ආණ්ඩුවේ පරගති භාවය පිළිබඳ මේ විදිහේ විනිශ්චයක් තීරණයක් දෙන තැනට මේ රටේ මහජනතාව පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ නිසා අපට දෙන වඩාම වේදනාව ඒ සටනේ ප්‍රතිඵල නෙලා ගන්න මොහොතේදී ඔව් අපට නැතිව යාම, ඒ ජයග්‍රහණය උදා කරගන්න මොහොතේදී ඔව් අපට අහිමි වීම, ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න ඔව් අප සමග නොසිටීම. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා නීතිය ක්‍රියාත්මක වෙච්ච හැටි මං කලින් කිව්වා රංජිත් සොයිසා මන්ත්‍රීතුමාව එදා කොහොමද අත්අඩංගුවට ගත්තේ කියලා. ඒ හැම අභියෝගයකටම බිය වුණේ නැහැ. දැන් තමුන්වහන්සේලාගේ කාලෙපත් ඔය අර ඊනියා ස්වාධීන විවස්ථාදායක සභාවති ගරු කතානායකතුමාගේ මූලිකත්වයෙන් රැස්වෙන ඒ විවස්ථාදායක සභාව අනුමත කරපු නීතිපතිතුමානේ දැන් මේ තාමත් ඒ නීතිපති ධුරේ ඉන්නේ. මොකද්ද එතුමාගේ නම? මේ දප්පුල ලිවේදා. දැන් ඒ නීතිපතිතුමාවනේ වෙන නීතිපතිතුමෙක් නෙවෙයිනේ. දැන් ඒ නීතිපතිතුමා කියනවා නම් අත්අඩංගුවට ගෙන වහම රිමාන්ඩ් ගත කරන්න කියලා ඒ කාලේ කරන්නේ. කවුද කිඳ මන්දරය කරන්නේ? දැන් ඊයේ පෙරේද ඒ නීතිපතිතුමා කියනවා ගිහන් පිළපිටිය විනිශ්චයකාරතුමාව වහම අත්අඩංගුවට ගෙන ඇතුළට දාන්න කියලා. දැන් ඒ මන්දන්නේ ඒ නීතිපතිතුමාට මොනවා වෙලාද කියලා. දැන් ගිහන් පිළපිටිය විනිශ්චකාරතුමාට වඩා රංජන රාමනායක මැතිතුමා සමග එකට සාකච්ඡා කරන වෙන විනිශ්චකාරයෙක් පිළිබඳව වීඩියෝ පටයක් තියෙනවා. කඩුවැල හිටපු මහේස්ත්‍රාත් එයා වත්තරන් කොට ගන්න කියලා නීතිපතිතුමා නියෝග නිකුත් කරන්නේ නැහැ. රංජන රාමනායක මහත්තයා තමන්ට අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කළා කියලා පැමිණිල්ල දාපු ගිහන් පිළපිටිය විනිශ්චකාරතුමාව අත්තරන් කොට ගන්න කියලා නියෝග කරනවා. දැයියේ ඒ නියෝගය ආවට පස්සේ ඇත්ත වශයෙන්ම ගත්තොත් රංජන රාමනායක මැතිතුමාත් එක්ක ගිහන් පිළපිටිය විනිශ්චකාරතුමා කරන සාකච්ඡාවේ දුරකථන කතාබහේ රංජන රාමනායක මැතිතුමා කරන ඉල්ලීමේ තුමා ඉටු කරන්නේ නැහැ. එයා කියන්නේ ෆෞසි මහත්තයා මැතිතුමාව පැයකට හරි අතුලට දාන්න. ගිහන් පිළපිටිය මැතිතුමා ඒක කළේ නැහැ. ඊට පස්සේ එතුමා තමයි පැමිණිල්ල දාන්නේ. පැමිණිල්ල කොහොමද හිරේ දාන්නේ? එහෙම නීතිපති කෙනෙක් යටතේ අපි අවුරුදු ගාණක් හිටියා. තාමත් ඒ නීතිපතිතුමා තමුන්වහන්සේලා ගැන සර්වතෝභද්‍ර සුවාදීන විවස්ථාදායක මොකද්ද කොමිසමෙන් දසභාවෙන් අනුමත කරපු නීතිපතිතුමා. ඉතින් ඒ නිසා එහෙම තමුන්වහන්සේලා ඒ වගේ නීතිපතිලා දාගෙන ඒ වගේ මර්ධනකාරී යන්ත්‍රයක් තියාගෙන එහෙම මර්ධනය ව්‍යාප්ත කරද්දිත් දැන් ගිහන් පිළපිටිය විනිසුරුතුමාව අත්තරන් කොට ගැනීමෙන් වහම නොකර ඉන්නේ කියන නියෝගය ජනාධිපතිතුමා දුන්නා. ඒක වෙන්න ඉඩ හැරියා නම් ඒක මේ රටේ අධිකරණ ශිෂ්‍යයේ බරපතල වියවුලක්. මේ රටේ අධිකරණ පද්ධතිය කුඩුපට්ටම් කරන්න ඉඩ දෙලා අපිට ඉන්න බෑ. රංජන රාමනායකලා ඒ අධිකරණයේ තුට්ටු දෙකට වට්ටපු එක ඇත්ත. ඒක බේර ගන්න ඕනේ බොහොම පරිස්සමෙන්. ඒ වගකීම රජයක් හැටියට අපිට තියෙනවා. නමුත් තමුන්වහන්සේලා එක නෙමෙයි කනේ විනිශ්චකාරතුමන්ලට බලපෑම් කරලා මේ රටේ අධිකරණ පද්ධතිය විනාශ කළා. එහෙම විනාශ කරන වෙලාවක නීතිය අවභාවිතාවට යන වෙලාවක කැලෑ නීතිය රජ කරන වෙලාවක මේ අපේ සහෝදරයා රංජිත් සොයිසා මැතිතුමා ඉන්ද්‍ර කීලයක් වගේ නොබියව ඒ වාතාවරණය හැමුවේ තමන්ගේ භූමිකාව පිටු කළා. එහෙම හැමෝටම බෑ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ ධෛර්යය හැමෝටම ලැබෙන්නේ නැහැ. මට මතකයි ජනවාරි 8න් පස්සේ නෝමෑන් ඒරියා එක ගොඩක් අය හිටියා. ඒ කියන්නේ කට්ටියක් අරේ ගිල්ල වාඩිලා කට්ටියක් කෙලිම ඒ තිබිච්ච ආණ්ඩුවට විරුද්ධ හිටගෙන තව කට්ටියක් අපිට හොයාගන්න බෑ. ඒගොල්ලෝ අපේ පැත්තේද අර පැත්තේද කියලා හොයාගන්න. ඒක නිකන් නෝමෑන් ඒරියා එකක්. එහෙම හිටියා. අපි ඒගොල්ලන්ට අවමන් කරනවා නෙමෙයි. ඒ එහෙම තමයි ඉතින් එක එක්කිනාගේ ආත්ම ශක්තියේ ප්‍රමාණයට එක එක්කිනා ගන්න පියවර. හැබැයි රංජිත් සොයිසා මැතිතුමා කියන්නේ නෝමෑන් ඒරියා හොයෝ හිටපු කෙනෙක් නෙවෙයි. ඉන්න ඕන කඳවුර කොතනද කියලා බලලා බොහොම තදින් කෙලින් හිටගෙන කටයුතු කරපු නායකයෙක්. ඒ නිසා අපි ඊටාම කනගාටු වෙනවා. ඒ පවුලේ උදවියට අපි අවංගෝම අපේ ශෝකය පළ කරනවා. ඒ වගේම ඊම මැතිනියට අපි කියනවා රංජිත් සොයිසා මැතිතුමාගේ අතින් ගිලිහිච්ච දඩය ඔබතුමිය තමන්ගේ දැහැතට අරගෙන සුරතට අරගෙන ඒ රංජිත් සොයිසා මැතිතුමාගේ අභාවයේ විසින් ඇති වී තිබෙන රික්තකය නිවැරදිව පුරවාලීම සඳහා අපකැප වෙන්න කියන ආයාචනයක් කරමින් රංජිත් සොයිසා සහෝදරයාට නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඩී.වි. චානක මැතිතුමා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද අපිට රංජිත් සොයිසා මැතිතුමා වෙනුවෙන් මං ගරු මන්ත්‍රීවරයා කියනවට වැඩිය ඇමතිවරයෙක් කියලා සඳහන් කරන්න කැමතියි. මොකද අවුරුදු හතරමාරක් තිස්සේ විශාල සටනක් දීලා එදා සීනයක්ව තිබ්බ අලුත් පක්ෂයක් හදලා අපේ ආණ්ඩුව හදනකොට අමාත්‍ය මණ්ඩලයට තෝරගෙන ඒ ලිපිය බාරගන්න ඉන්න වෙලාවේ තමයි රංජිත් සොයිසා අපේ ආදරණීය අමාත්‍යතුමා ආදරණීය අපේ සහෝදරයා අපිව දාලා ගියේ. විශේෂයෙන්ම මේ අවුරුදු හතරමාර තුල මේ ආණ්ඩුව ගැනීමේ කාර්යභාරය ඒ වගේම රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම ඇතුළු මේ රට රැක ගැනීමේ කාර්යභාර කිරීමේදී රංජිත් සොයිසා මැතිතුමා කරපු කාර්යභාරය පිළිබඳව අපිට පාර්ලිමේන්තු දවස් අවුරුද්දම ගත්තත් අපිට ඒ පිළිබඳව කියලා ඉවර කරන්න බෑ. එච්චර ඉතාමත් දක්ෂ නායකයෙක්. විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුව තුල ඉන්න මොන නායකයෙක් තමයි අපේ රංජිත් සොයිසා අපේ ගරු මැතිතුමා. මොකද එතුමා වගේ
රටට ආදරය කරන රට වෙනුවෙන් පෙනී සිටින අද මන්ත්‍රීවරු අඩුයි. අද විශේෂයෙන් ගත්තම මට මතකයි අපි දේශපාලනය කරන මගේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට වරාය ඒ වගේ මත්තල ගුවන්තොටුපළ විකුණන වෙලාවේ එතුමා ඇවිල්ලා ඒ සටනට අපිට සහයෝගය දක්වපු හැටි අදටත් අපිට මතකයි. ඒ වගේම මාව නාම රාජපක්ෂ මැතිතුමා ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු අපි 44 දෙනෙක් අත්අඩංගුවට අරන් හිරේ තියාගෙන ඉන්න වෙලාවේ මට මතකයි රංජිත් සොයිස මැතිතුමා හැමදාම වගේ අපි ඇවිල්ලා බැලුවා. අපි විතරක් නෙමෙයි අපිත් එක්ක අත්අඩංගුවට ගත්ත 44 දෙනාගෙම ගෙවල් වලට යනවා ගිහිල්ලා ගෙවල් වල ඉන්න අම්මල තාත්තලට ඒ ආදරණීය භාර්යාවනේ සියලුම දෙනාට හැමදාම ශක්තියක් එකතු කරපු කෙනෙක් තමයි රංජිත් සොයිස මැතිතුමා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ අන්තිම අවුරුදු 4 තුල එතුමා තමයි ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණව පාර්ලිමේන්තුවේ කතික ලයිස්තුවේ ඉඳන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තුවට කැඳවීම ඇතුළු මේ සියලුම කාර්යභාර ඒ වගකීම් අරන් අකුරටම කරපු නායකයෙක්. අපි දන්නවා අපිට ඒකාබද්ධ විපක්ෂය කියලා විතරයි තිබුණේ. අපිට නිල විපක්ෂයවත් අපිට මේ මොහොතේ තිබුණේ නැහැ. හැබැයි එහෙම තියෙන වෙලාවක ඉතාමත් සීමිත කාලයක් තමයි අපිට පාර්ලිමේන්තුව තුළ කතා කරන්න ලැබුණේ. එහෙම තියෙන වෙලාවත් ඕන වෙලාවක ඇවිල්ලා රංජිත් අය අද කොහොම හරි කතාවක් දෙන්න කිව්වම කියනවා පලින් අනේ අද නම් වෙලාව නැහැ කියලා. හැබැයි පොඩ්ඩක් හවස් වෙනකන් ඉන්න කියලා කොහොම හරි තරුණ මන්ත්‍රීවරු ටිකට ඒ අවස්ථාව ලබා දෙන්න ඉතාමත් වෙහෙසක් ගත්ත නායකයෙක් තමයි රංජිත් සොයිස මැතිතුමා. ඒ වගේ මාධ්‍ය හරහා දක්ෂ කතිකෙක් දක්ෂ විවාදවලට ලංකාවේ හිටපු මුල්ම 5 එක්කෙනෙක් තමයි රංජිත් සොයිස මැතිතුමා. මොන විවාදයකට ගියත් අපේ ඒකාබද්ධ විපක්ෂේ නම ආරක්ෂා කරලා අපේ රට වෙනුවෙන් හොඳට ශක්තිය එකතු කරපු නායකයෙක් රංජිත් සොයිස මැතිතුමා. සෑම ඉරිද දවසම එතුමාටම වෙන් වෙච්ච වෙනමම මාධ්‍ය හමුවක් තිබිලා තියාගෙන රටේ තියෙන ඒ ප්‍රශ්න කතා කරලා ඒ ප්‍රශ්න වලට උත්තර හොයපු නායකයෙක් තමයි රංජිත් සොයිස මැතිතුමා. වෙනදටත් වැඩිය අපිට අද එතුමගේ වටිනාකම අද අපිට හොඳටම පේනවා. අද රටේ ජනතාවට වැඩ කරන්න අපිට අවස්ථාව ලැබිච්ච මොහොතේ තමයි එතුමා අපිව හැරදාලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අපේ ආදරණීය නායකයා, අපේ ආදරණීය සහෝදරයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ ශක්තිය එකතු කරපු නායකයා අපි අතර හිටියනම්. අපි දන්නවා එතුමගේ ජීවිතේ ඕනනම් එතුමට ආරක්ෂා කරගන්න තිබුණා. හැබැයි ජනාධිපතිවරණයේ වෙලාවේ අවුරුදු 4 තිස්සේ ඒ කරපු සටන එතුමා රෝගාතුර වුණා කියලා එතුමට නවත්තන්න හිත ඉඩ දුන්නේ නැහැ. එතුමා ලෙඩ වෙලා ඉඳෙද්දී සියලුම එක රැස්වීමක්වත් අතෑරියේ නැහැ. තමන්ගේ ආදරණීය පුත්‍රයාත් එක්ක රැස්වීම වලට ගිහිල්ලා සමහර ඒවා කතා කරන්න බැරි වෙනකොට පුතාට හරි කතා කරන්න කියලා හැබැයි ඒ රැස්වීම හැම එකටම ගියා. එතුමට ඕනනම් තිබුණා රෝහලට ගිහිල්ලා එතුමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. හැබැයි එතුමා සටන අතෑරියේ නැහැ. එතුමා ඒ මාස 1 තුලත් එතුමගේ සටන ඒ විදිහටම කරගෙන ගියා. එහෙම තමයි එතුමා ඒකාබද්ධ විපක්ෂයේ ඒ කාලේ ආරක්ෂා කරේ. එහෙම තමයි රටේ ජනාධිපතිවරයෙක් දැනුවේ. එහෙම තමයි මේ ආණ්ඩුව අපිට හදන්නේ ශක්තිය ලබා දුන්නේ. ඒ වගේ දක්ෂ නායකයෙක්, රටට ආදරේ නායකයෙක්, ජනතාවට ආදරේ කරන නායකයෙක් තමයි අද අපි හැරදාලා තියෙන්නේ. අපි කවදාවත් හිතුවේ නැහැ මේ අවුරුදු 5 කාලය තුල අපිට එතුමගේ ශෝක පණිවිඩය කියන්න වෙයි කියලා. ඉතාමත් දුකෙන් වුණත් අපිට ඒක අද කරන්න වෙලා තියෙනවා. අවසාන වශයෙන් රංජිත් සොයිස මැතිතුමාට අපිට ඒ වගේම මේ රටට කරපු සුවිශාල වැඩ සටහන වෙනුවෙන් එතුමට ස්තුතිවන්ත වෙනවා වගේම එතුමට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.